අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 17 වන පාඩම වන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාඩමේ අවසාන කොටස. මේ පාඩම තමයි ඕගොල්ලෝ 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න අවසාන රසායන විද්‍යාව පාඩම. මේ පාඩමේදී අපි වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා, සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා, ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මනින ආකාරය සහ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම එයින් සමහර සාධකවල ප්‍රායෝගික භාවිතයන් පිළිබඳවත් සාකච්ඡා කරනවා. මෙයින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මැනීම, ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන සාධක සහ ප්‍රතික්‍රියාවල වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා සහ සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා පිළිබඳව ඕගොල්ලෝ මීට කලින් පාඩම්වලදී අධ්‍යයනය කරලා ඇති. ඒ පිළිබඳව ඕගොල්ලොන්ට ප්‍රමාණවත් අවබෝධයක් ඇති කියලා මම හිතනවා. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කිරීමට බලපාන තවත් සාධක දෙකක් පිළිබඳව. එකක් තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන ආකාරය. අපි වායුමය ප්‍රතික්‍රියක භාවිතා කරා නම් ප්‍රතික්‍රියකවල පීඩනය. අනික තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි උත්ප්‍රේරකවල පැවතීම බලපාන ආකාරය. පළමුවෙන්ම අපි බලමු ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන්න කොහොමද සාන්ද්‍රණය බලපාන්නේ කියලා. එහෙනම් අපි කලින්ම ඉගෙන ගන්න ඕනේ සාන්ද්‍රණය කියන්නේ මොකද්ද කියලා. අපි මෙය ඔබට නිවසේදීම අත්හදා බලන්න පුළුවන් ආකාරයකින් සාකච්ඡා කරමු. සමාන කෝප්ප දෙකක් ගන්න. අරගෙන දෙකටම සමාන ජල පරිමා එකතු කරන්න. ඉන් පසුව එකකට සීනි හැඳි එකක් දිය කරන්න, අනෙකට සීනි හැඳි දෙකක් දමලා හොඳින් දිය කරන්න. ඉන් පස්සේ බලන්න වැඩියෙන් පැණි රස මොකද්ද කියලා. වැඩියෙන් පැණි රස වෙන්නේ මොකද්ද? සීනි හැඳි දෙකක් දිය කරපු කෝප්පයේ තියෙන ජලය වැඩිපුර පැණි රස බව දැනීවි. මේ විදියට සීනි දිය කරොත් පැණි රස වැඩි වෙනවා. ලුණු වගේ දෙයක් වැඩිපුර දිය කරොත් ලුණු රස වැඩි වෙනවා. දෙහි වගේ දෙයක් වැඩිපුර දිය කරොත් ඇඹුල් රස වැඩි වෙනවා. එහෙමනම් යම්කිසි පරිමාවක අඩංගු ද්‍රව්‍යාංශ සංඛ්‍යාව වැඩි වෙන්න ඒකේ තියෙන රස වැඩි වෙනවා. සමහර දේවල් වල සුවඳ වැඩි වෙනවා. මෙන්න මේකට තමයි යම්කිසි පරිමාවක අඩංගු ද්‍රව්‍යාංශ සංඛ්‍යාවට අපි කියනවා සාන්ද්‍රණය කියලා. ඒ ද්‍රව්‍යාංශ සංඛ්‍යාව වැඩි නම් සාන්ද්‍රණය වැඩි. ඕගොල්ලෝ දන්නව ඇති වෙළඳ පොලේ තියෙනවා අදිසාන්ද්‍ර, දොඩම්යුෂ, දෙහියුෂ වගේ දේවල්. අදිසාන්ද්‍ර කියලා කියන්නේ මේවායේ යම්කිසි පරිමාවක අඩංගු ද්‍රව්‍යාංශ සංඛ්‍යාව වැඩි. මෙන්න මේකට තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. යම්කිසි පරිමාවක අඩංගු ද්‍රව්‍යාංශ සංඛ්‍යාව වැඩි නම් සාන්ද්‍රණය වැඩි, ද්‍රව්‍යාංශ සංඛ්‍යාව අඩු නම් සාන්ද්‍රණය අඩුයි. මේ සංසිද්ධිය ඕගොල්ලෝ විස්තරාත්මකව 11 ඉගෙන ගන්නවා. ඒකක පරිමාවක අඩංගු ද්‍රව්‍යාංශ සංඛ්‍යාව සාන්ද්‍රණය කියලා. එහෙමනම් අපි බලමු සාන්ද්‍රණය වැඩි වෙන විට ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර වෙන්නේ කොහොමද කියලා. මේක ඕගොල්ලන්ගේ පැවරුම් පතක් ඇති. මේ පැවරුම් පතේ පළවෙනි ප්‍රශ්නෙන් අහලා ඇති සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වන ආකාරය පැහැදිලි කරන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. සාන්ද්‍රණය වැඩි වන විට ඒකක පරිමාවක ඇති ප්‍රතික්‍රියක අංශු සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියක අංශු සංඛ්‍යාව වැඩි වන විට ඒකක කාලයකදී ඇතිවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනකොට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. එහෙනම් ඔන්න ඔය විදියට තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. එතකොට මේක අපිට දැන් අපි මෙහෙම කිව්වට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපි විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියට හැකි සෑම අවස්ථාවකම ක්‍රියාකාරකමක් මගින් මේක තහවුරු කරගන්න බලන්න ඕනේ. මෙතෙන්දී අපිට මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. පරීක්ෂානල දෙකක් අරගෙන A සහ B කියලා නම් කරනවා. නම් කරලා පරීක්ෂානල දෙකටම ජලය මිලිලීටර් 15 බැගින් එකතු කරනවා. එකතු කරලා ජල මට්ටම සලකුණු කරගන්නවා. ඊට පස්සේ ජලය ටික ඉවත් කරලා A කියන නලයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිලිලීටර් 5කුත් B කියන නලයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිලිලීටර් 2.5කුත් එකතු කරලා කලින් අර සලකුණු කරගත් පරිමා සලකුණ තෙක් ජලය එකතු කරන්න ඕනේ. එතකොට අපි බලමු ඒ නලයේ සාපේක්ෂව HCl ප්‍රමාණය වැඩි. ජල ප්‍රමාණය අඩුයි. එතකොට ඒකට අපි කියනවා සාන්ද්‍රණය වැඩි කියලා. B නලයේ සාපේක්ෂව HCl ප්‍රමාණය අඩුයි, ජල ප්‍රමාණය වැඩි. එතකොට අපි කියනවා ඒකේ සාන්ද්‍රණය අඩුයි කියලා. එහෙමනම් ඉන් පස්සේ මේ නල දෙකට වෙන වෙනම සමාන සිංක් කැබලි දෙකක් එකතු කරන්න ඕනේ. එකතු කරලා බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතෙන්දී අපි පාවිච්චි කරේ සක්‍රීය ලෝහයක් සහ අම්ලයක්. සක්‍රීය ලෝහයකට අම්ලයක් එකතු කරාම අපි දන්නවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඕගොල්ලන්ට මේ පරීක්ෂණයේදී පෙනේවි වායු බුබුලු පිට වෙන බව. මේන් සීග්‍රේන් වායු බුබුලු පිට වෙන්නේ මොන නලයේද කියලා බලන්න ඕනේ. සීග්‍රේන් වායු බුබුලු පිට වෙන්නේ ඒ කියන නලයේ. ඒකට හේතුව තමයි ඒ නලයේ HCl සාන්ද්‍රණය වැඩිවීම. එහෙනම් මේන් අපට පේනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා සාන්ද්‍රණය බලපාන බව. දැන් මේ සම්බන්ධ ඔගලන්ට ඔගලන්ගේ පැවරුම් පතේ ඇති ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ ඇති ඇටවුම අඳින්න කියලා. අපි අර කලින් සාකච්ඡා කර ඇටවුම ඔගලන්ගේ පැවරුම් පතේ අඳින්න. ඇඳලා ලකුණු කරගන්න. අපිට සාකච්ඡා කරනවට වඩා මේ වගේ දෙයක් ලියනකොට අඳිනකොට මතක හිටින ප්‍රමාණය වැඩි. ඊට පස්සේ හිස්තැන් පුරවන ප්‍රශ්නයක් ඇති. ඊට පස්සේ ඒ නලයේ වායු බුබුලු පිටවේ කියලා ඇති. සී ග්‍රේන් වායු බුබුලු පිටවේ. බී නලයේ සෙමෙන් වායු බුබුලු පිටවේ. එතකොට මේ අනුව පැහැදිලි වෙන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩිවීම ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන බව. ඊළඟට අපි පාවිච්චි කරේ වායුමය ප්‍රතික්‍රියකන. පීඩනය වැඩි කිරීමෙන් තමයි ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙන්නේ. පීඩනය වැඩි කරන විට ඒ කියන්නේ තෙරපනකොට ඒකක කාලයකදී ගැටෙන අංශු සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. දැන් මේක ප්‍රායෝගික භාවිතයක් තමයි. නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කළ ඇමෝනියා නිෂ්පාදනයේදී වායුගෝල 250ක් 300ක් වගේ වැඩි පීඩන භාවිතා කරනවා. එතකොට ඔන්න මේකෙනුත් ප්‍රශ්නයක් අහලා ඇති ඕගොල්ලන්ගෙන්. වායුමය ප්‍රතික්‍රියක සහභාගී වන අවස්ථාවලදී පීඩනය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර වන ආකාරය පැහැදිලි කරන්න කියලා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් අපි කතා කරලා ඉවරයි සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන බව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ උත්ප්‍රේරක භාවිතය පිළිබඳව. උත්ප්‍රේරක භාවිතයෙන් කොහොමද රසායනික ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරගන්නේ කියලා. මොනවද මේ උත්ප්‍රේරක කියලා කියන්නේ? රසායනික ප්‍රතික්‍රියාවකින් පල සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරන. එහෙත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය අපි හඳුන්වන උත්ප්‍රේරක කියලා. මේවා ප්‍රතික්‍රියාවේ අතරමැදි අවස්ථාවකදී ප්‍රතික්‍රියාව වේගවත් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සාමාන්‍ය සිදුවීමට අවශ්‍ය ශක්තියට වඩා අඩු ශක්තියකින් ප්‍රතික්‍රියාව සිදුවීමට සලස්සනවා. සෑදෙන පළවල උත්ප්‍රේරක අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලන්ගේ පැවරුම් පතේ ප්‍රශ්නයක් අහලා ඇති, උත්ප්‍රේරක කියන්නේ මොනවද කියලා ලියන්න. එතකොට උත්ප්‍රේරක කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය. මේවට තමයි උත්ප්‍රේරක කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ උත්ප්‍රේරකයක් භාවිතා කරන අවස්ථාවක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාව වැඩි කිරීමට මැංගනීස් ඩයොක්සයිඩ් භාවිතා කරන අවස්ථාව. මොනවද මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ? ඕගොල්ලෝ ගෙවල් වලදී තුවාල පිරිසිදු කිරීම වගේ කටයුතු වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරලා ඇති. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙනකොට ජලය සහ ඔක්සිජන් බවට බිඳෙනවා. එතකොට ඕගොල්ලෝ දැකලා ඇති තුවාලයකට දැම්මම කිරිපාට පෙනපෙන වගේ එනවා. ඒ එන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය මගින් ජලය සහ ඔක්සිජන් නිෂ්පාදනය වෙන නිසා. දැන් මේකේ ශීඝ්‍රතාවය වැඩි කරන්න මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කරන්න පුළුවන්. අපිටත් මේක ක්‍රියාකාරකමක් මගින් ඔප්පු කළ බලන්න පුළුවන්. මේකෙදිත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමාණ දෙකක් පරීක්ෂානල දෙකකට ගන්නවා. අරගෙන මේ දෙක A සහ B කියලා නම් කරනවා. එින් එකකට මැංගනීස් ඩයොක්සයිඩ් ස්කන්ධය කිරාගත් ස්වල්ප ප්‍රමාණයක් එකතු කරනවා. මැංගනීස් ඩයොක්සයිඩ් දැමූ නලයේ වේගයෙන් වායු බුබුලු පිට වෙන ඕගලන්ට පෙනේවි. අනිත් නලයේ ඊට වඩා හෙමින් වායු බුබුලු පිට වෙන ආකාරය දක්නට ලැබේවි. එතකොට මේකෙන් අපිට පේන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරපු බව. ඊට පස්සේ ප්‍රතික්‍රියාව ඉවරුණාට පස්සේ අපිට පුළුවන් මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කරපු නලයේ තියෙන ද්‍රවය පෙරලා අරගෙන පෙරුවහම පෙරහන් කඩදාසියට එකතු වෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් ටික. නැවත ස්කන්ධය කිරනවා. ස්කන්ධය කිරුවහම ඕගලන්ට පෙනේවි එම ස්කන්ධය මුල් ස්කන්ධයට සමාන වන බව. එතකොට උත්ප්‍රේරක මගින් රසායනික ප්‍රතික්‍රියාවක් සීග්ද වෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මේක ඕගලන්ගේ පැවරුම් පතේ ප්‍රශ්නිකුත් ඇති, උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක් සීග්‍රවන ආකාරය පිළිබඳව. ඒකෙ තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමා පරීක්ෂණල දෙකට දාලා ඒක ඒ හා බී කියලා නම් කරන්න ඕනේ. ඊට පස්සේ ස්කන්ධය කිරාගත් පිරිසිදු වියලි වැලි ස්වල්පයක් ඒ කියන නලයට එකතු කරන්න ඕනේ. ඉන් පස්සේ ලැබෙන නිරීක්ෂණ වාර්තා කරගන්න. නිරීක්ෂණ වාර්තා කරන්නත් ඕගලන්ට හිස් තැනක් තියෙනවා පැවරුම් පතේ. එතකොට ඒ නලයේ සීග්‍රේන් වායු බුබුලු පිට වෙනවා. ප්‍රතික්‍රියාව සීග්‍ර වෙන නිසා වැලි උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා මෙතෙන්දී. ඊට පස්සේ බී නලයේ සෙමෙන් තමයි වායු බුබුලු පිට වෙන්නේ. ප්‍රතික්‍රියාව අවසානයේ පෙරලා ඒ නලයේ තියෙන ද්‍රාවණය පෙරලා වැලි ටික වියලලා ස්කන්ධය කිරා ගත්තාම මුලින් ස්කන්ධයටම සමාන වෙනවා. එතකොට මේ අනුව අපට පැහැදිලි වෙනවා උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක් සීග්‍රවන බව. දැන් අපි බලමු උත්ප්‍රේරකවල ලක්ෂණ තුනක්. බලන්න ඕගොල්ලන්ගේ පැවරුම් පතේ ඇති උත්ප්‍රේරකවල ලක්ෂණ තුනක් ලියන්න කියලා. අපි බලමු මොනවද ලියන්න පුළුවන් සාධක කියලා. එකක් තමයි ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවේදී වැය නොවුනට මේකේ භෞතික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අපි කැට විදියට එකතු කරොත් ඒවා කුඩු වශයෙන් ඉතිරි වෙන්න පුළුවන්. කොහොම නමුත් ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේදී ඇතිවන පළවලට ප්‍රතික්‍රියක උත්ප්‍රේරක එකතු වෙන්නේ නැහැ. ඊළඟට විශාල ප්‍රතික්‍රියක ප්‍රමාණයක් සඳහා කුඩා උත්ප්‍රේරක ප්‍රමාණයක් සෑහෙනවා. ප්‍රතික්‍රියක එකතු කරන ප්‍රමාණයට සමානව උත්ප්‍රේරක එකතු කළ යුතු නැහැ. කුඩා උත්ප්‍රේරක ප්‍රමාණයක් සෑහෙනවා. ඊළඟට AA ප්‍රතික්‍රියා සඳහා විශිෂ්ට වූ උත්ප්‍රේරක තියෙනවා. දැන් මැංගනීස් ඩයොක්සයිඩ් කියන උත්ප්‍රේරකය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාව වැඩි කළාට වෙන ප්‍රතික්‍රියාවලට මේක ගැලපෙන්නේ නැහැ. දැන් අපි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිළිබඳව අධ්‍යයනය කරාට මේවා බොහෝ විට භාවිතා වෙන්නේ, මේ දැනුම අපි භාවිතා කරන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රයේදී කාර්මික ක්‍රියාවලිය වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා. අපි බලමු මේ විදියට කාර්මික ක්‍රියාවලිවල ඵලදායීතාවය ඉහළ නංවන්න උත්ප්‍රේරක භාවිතා කරන අවස්ථා මොනවද කියලා. ඕගොල්ලන්ගේ පැවරුම් පතේ ප්‍රශ්නයක් ඇති කාර්මික ක්‍රියාවලි සඳහා උත්ප්‍රේරක භාවිතා කරන අවස්ථා හතරක් ලියන්න කියලා. අපි බලමු මොනවද තියෙන අවස්ථා කියලා. හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිෂ්පාදනයේදී සවිවර යකඩ උත්ප්‍රේරකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශ ක්‍රමය මගින් සල්ෆියුරික් නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයක් විදිහට භාවිතා කරනවා. ඇමෝනියා ඔක්සිකරණයෙන් නයිට්‍රික් නිපදවීමේදී ප්ලැටිනම් උත්ප්‍රේරක භාවිතා කරනවා. ඊළඟට ශාක තෙල් වලින් මාගරින් නිෂ්පාදනයේදී හයිඩ්‍රජනීකරණය කියලා ක්‍රියාවලියක් භාවිතා වෙනවා. මේ ක්‍රියාවලියේදී නිකල් උත්ප්‍රේරක භාවිතා කරනවා. මේ විදියට කාර්මික ශේෂ්ත්‍රයේදී උත්ප්‍රේරක භාවිතා කරනවා. ඊළඟට ජීවීන් සුල සිදුවන ස්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, ප්‍රෝටීන සංශ්ලේෂණය, ආහාර ජීර්ණය වැනි ක්‍රියාවලි සඳහා ඒ ක්‍රියාවලි උත්ප්‍රේරණය කරන එන්සයිම ජෛව රසායනික උත්ප්‍රේරක විදියට හඳුන්වනවා. ඒ වගේම වාහනවලින් පිටවෙන දුමෙන් සිදුවන පරිසර දූෂණය අවම කරන්න උත්ප්‍රේරක පරිවර්තක භාවිතා කරනවා. මේන් සිද්ධ වෙන්නේ වාහනවල පිටාර වායුවේ තියෙන අහිතකර වායු, ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රික් ඔක්සයිඩ් වැනි වායු, පරිසර දූෂක නොවන නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු බවට පත්කිරීම. මේක කරන්නේ උත්ප්‍රේරක පරිවර්තක තුල තියෙන ප්ලැටිනම්, පැලේඩියම්, රෝඩියම් වගේ ලෝහ මගින් තමයි මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ. ඒ වගේම රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය උත්ප්‍රේරක මගින් වැඩි කරන ආකාරය ඕගොල්ලෝ දැන් අධ්‍යයනය කරා. ඒ වගේම සමහර වෙලාවට සමහර ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය තියෙනවා. ඒවා අපි හඳුන්වනවා නිෂේධක කියලා. උදාහරණයක් විදියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාව අඩු කිරීම සඳහා සල්ෆියුරික් සල්පයක් එකතු කරනවා. මේ අවස්ථාවේදී සල්ෆියුරික් නිෂේධකයක් විදියට, ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ අඩු කරන සාධකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මේ කොටසේදී සාකච්ඡා කළා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන ආකාරය. කොහොමද ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා? සාන්ද්‍රණය වැඩි වෙනකොට ඒකක පරිමාවක තියෙන ප්‍රතික්‍රියක අංශ සංඛ්‍යාව වැඩි වෙනවා. එබැවින් ඒකක කාලයකදී ඇතිවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපි කතා කළා. ඒ වගේම උත්ප්‍රේරක භාවිතය මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා කතා කළා. ඒ එක්කම උත්ප්‍රේරකවල ලක්ෂණ සහ උත්ප්‍රේරකවල භාවිතයන් පිළිබඳව, කාර්මික ශාස්ත්‍රයේදී උත්ප්‍රේරකවල භාවිතයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඕගොල්ලන්ගේ පැවරුම් පතේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නට ඇති කියලා මම හිතනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක භාවිතය බලපාන ආකාරය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා හිතනවා. මේ පාඩමෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අවස්ථා කීපයකදී නිතරම වාගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා මේ පාඩම පිළිබඳව සැලකිලිමත් වෙන්න. පොඩි පාඩමක් වුණාට ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් පාඩමක්. ඕගොල්ලෝ ඉස්කෝල නිවාඩුයි කියලා පාසල් පැවැත්තුනේ නෑ කියලා පොතපතෙන් ඈත් වෙන්න එපා. පොතපතත් එක්ක නිතරම රැඳෙන්න උත්සාහ කරන්න. ඒ වගේම පරිසරය දකින්න, පරිසරයත් එක්ක පරිසරය ගවේෂණය කරමින් ඉන්න උත්සාහ කරන්න. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියාට ඔබ සැමට ස්තුතියි. ඔබ සමග මෙතෙක් රැඳී සිටි මා තලල්ල උතුර ධර්මවිද්‍ය විද්‍යාලයේ විද්‍යා ආචාර්ය ඉනෝකා එස් ලියනගේ.
වුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.